ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝවට විදෙස් විත්ති සමාලෝචනය අපි සුපුරුදු ලෙසින් අද දවසේදී ආරම්භ කරනවා. මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත්ම තත්ත්ව විත්ති පිළිබඳව තොරතුරු ඔබට වාර්තා කිරීමේ අභිලාෂයෙන් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා FP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපි මුලින්ම අවධානයට ලක් කරමු මේ සාමාන්‍ය පරිදි අපි මේ වෙනකන් දැන් මාස කිහිපයක සිට කරගෙන යන පරිදි කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධව ලෝකයේ අලුත්ම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම. අපිට මේ වෙනකොට වාර්තා වෙනවා අමල්, විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝකයේ මේ වෙනකොට කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10 පසු කළ තියෙන අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංග වෙමින් තියෙනවා මේ ලෝකයේ නැවත වතාවක් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානය පිළිබඳව ලෝක රාජ්‍යයන් සැලකිලිමත් විය යුතුයි කියලා. ඉතින් එහෙම බලනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය සහ අලුත් නිවේදන පිළිබඳව අපිට මොනවද වාර්තා වෙන්නේ?
දිලුක්ෂි, මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රොස් ප්‍රකාශ කරන්නේ පහුගිය දින කිහිපයේදී ඔහුට වාර්තාගත ප්‍රමාණයක් ආසාදිතයන් ලෝකයේ පුරාම වාර්තා වුණයි කියලා. මෙතනදී එක් දිනකට ආසාදිතයන් 160කට අධික පිරිසක් අලුතෙන් සොයාගෙන තියෙනවා. ඒ එක්කම ඇමරිකාව දිහා බලපුවාම ඇමරිකාවේ වාර්තාගත විදිහට දිනකට ආසාදිතයන් 50,000කට වැඩිය ඇමරිකාව පුරාවටම සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත වගේ තැන්වල වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හිටපු, ඒ වගේම වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙච්ච නිව්යෝර්ක් නුවර දැන් මේ වෙනකොට රෝගයේ පැතිරවීම බොහෝ දුරට පාලනය වෙලා, නමුත් ඇමරිකාවේ කැලිෆෝනියා වගේ ප්‍රාන්තවල අලුත් රෝගීන් වාර්තා වීම සීග්‍රෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් අනතුරු අංග වන්නේ මේ කොරෝනා උවදුර ලෝකයේ තවමත් පුරන් වෙලා නැහැ. බොහෝ වෙලාවට යුරෝප රටවල්, ආසියාවේ රටවල් තමන්ගේ ලොක්ඩවුන් එක සෑහෙන්න දැන් ලිහිල් කරලා තියෙනවා, ආර්ථිකයන් විවෘත කරලා තියෙනවා. නමුත් කොරෝනා ඒ තර්ජනය ඒ ආකාරයෙන්ම පවතිනවා. ඇත්තටම ඔවුන් අනතුරු අඟවන්නේ තිබුණ ඉස්සරටත් වැඩිය දැන් නැවත වරක් සීග්‍රේන් පැතිරවීමේ ඒ අවධානම තියෙනවයි කියලා තමයි, ඒ අනුව ක්‍රියා කරන්න කියලා තමයි රටවල් වලින් ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේක සුළුවට තකන්න එපා. මොකද තවමත් මේ කොරෝනා වල තියෙන ඒ තර්ජනය එලෙසම තියෙනවා. මේ වෙනකොට ආසාදිතයන් ඒ මිලියන 10 ඉක්මවා ගිහලා දැන් ඇත්තටම මිලියන 11ක් කිට්ටු වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම රෝගීන් ජීවිතක්ෂයටපත් වෙච්ච පිරිස 105,000කට අධික වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව අනිත් පැත්තෙන් බලන්න පුළුවන් මේ රෝගය වැළඳිලා ඒකින් සුව වෙච්ච සංඛ්‍යාව මේ වෙනකොට මිලියන 5.5ක් විතර ලෝකයේම රෝගය වැළඳිලා සුව වෙලා නැවතත් සමාජගත වෙලා තියෙනවා. ඒ කියන්නේ දැනට රෝගය වැළඳිච්ච සංඛ්‍යාවෙන් හරි අඩකට මේ වෙනකොට සුවය ලැබලා තියෙනවා. අනිකුත් අය තවමත් රෝහල් වල, එහෙම නැත්නම් මේ රෝගයෙන් පෙළෙන අය හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ.
ඔව්, දැන් අපි මේ ඇමරිකාව පිළිබඳව තවදුරටත් සලකා බැලුවොතින් අමල්, අපිට වාර්තා වෙනවා මේ එක්තරා ඖෂධයක් පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කරලා තියෙනවා කියලා ඇමරිකාව. මේ රෙම්ඩෙසිවර් කියන මේ ඖෂධය පිළිබඳව අපි මීට කලිනුත් මේ සාකච්ඡාවේදී අවධානයට ලක් කළා. මේක මේ එබෝලා වසංගතයත් සමග එය නිවාරණයට හොයාගත් ඖෂධයක්. නමුත් මේක කොරෝනා වෛරසයටත් යම් ආකාරයක යම් සහනයක් ලබා දෙනවා කියන බලාපොරොත්තුෙන් තමයි මේක භාවිතයට අරගෙන තියෙන්නේ. දැන් මේ වෙනකොට ඇමරිකාව දිගින් දිගටම මේ ඖෂධය තමන්ගේ රටට පමණක් ලබා ගැනීම සඳහා මූලිකයා බවට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද්ද මේ ඇමරිකාවේ මේ තරම් මේ සම්බන්ධව තියෙන උනන්දුවම?
දිලුක්ෂි, මේ රෙම්ඩිසිවා කියන බෙහෙත් අපි මීට කලින් සාකච්ඡා කළ විදිහට මේක ඇත්තටම ඉබෝලා වලට ප්‍රතිකර්මයක් හැටියට තමයි සොයාගත්තේ. නමුත් මේක ඉබෝලා වලට ඊතරම් සාර්ථකව පිළිතුරු නොදුන්න නිසා මේ බෙහෙත පාවිච්චි තිබුණේ නැහැ. නමුත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දොස්තරවරුන් අත්හදා බලලා ඒ පරීක්ෂණ වලදී ඔවුන් සොයාගෙන තිබුණා රෙම්ඩිසිවා කියන බෙහෙත ලබා දීම තුළින් මේ රෝගයෙන් රෝගී තත්ත්වයට පත්වන පුද්ගලයන් ඔවුන් සාමාන්‍යයෙන් දින 15ක් යනවා නම් මේ රෝගය වැළඳුණාට පස්සේ සුවය ලබන්නට සුවය ලබන කාලය දින 4කින් විතර අඩු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලෙක් සති 2ක් රෝහල් ගත වෙනවා නම් ඒ රෝහල් ගත වෙන කාලය දින 4කින් විතර අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් රෙම්ඩිසිවා කියන බෙහෙත ඇත්තටම 100%ක් සාර්ථකද කියන එක තාම හරියටම නිශ්චිතව වෛද්‍යවරු ප්‍රකාශ කළ නැති වුණාට පාවිච්චිය තුළින් අත්දැකීම තුළින් ඔවුන් විශ්වාස කරනවා රෙම්ඩිසිවා මගින් රෝහල්ගත වන රෝගීන් අඩු කාලයකදී ඔවුන්ව රෝහලෙන් පිටත් කරන්න නැත්නම් ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ වෙනකොට ඇමරිකාව විසින් මුළු ලෝකයේම නිෂ්පාදනය කරන රෙම්ඩිසිවා මේ බෙහෙතෙන් 92%ක් නිෂ්පාදනයෙන් 92%ක්, ඒ කියන්නේ ඉදිරි මාසවලටත් නිෂ්පාදනය කරන මේ බෙහෙත දැනටමත් ඇමරිකාව ඒ බෙහෙත් ලබා ඒවා මිලදී අරගෙන හමාරයි. ඇමරිකාව බොහොම ඉක්මන් වෙලා මේකේ අති බහුතරය මේ නිෂ්පාදනයේ අති බහුතරය ලබා ගැනීමට කටයුතු කරලා
තියෙනවා. ඔව්, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට අමල් ඇමරිකාව මේ වෙනකොට ලෝකයේ බහුතරයක් වන රෙම්ඩිසිවා ඖෂධ වර්ග මිලදී අරගෙන තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කළ මේ රෙම්ඩිසිවා ලබන ඔක්තෝබර් වෙනකන් වන තියෙන තොග ඇමරිකාව මිලදී අරගෙන තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියානු වැසියන්ට බියවීමට අවශ්‍ය කාරණයක් නෙවෙයි ඒක, අවශ්‍ය තරම් ප්‍රමාණයට මේ ඖෂධය ඔස්ට්‍රේලියාව තුළ තියෙනවා කියලා ඊ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විශේෂයෙන් නිවේදනය කළා. ඊළඟට අපි අවධානයට ලක් කරමු අමල් යුරෝපාකරයේ සංචාර සඳහා මේ තියෙන ට්‍රැවල් බෑන් සංචාරක තහනම් ඉවත් කරමින් යුරෝපා සංගමයේ ඇතැම් රටවලට සංචාරය සඳහා ඉඩකඩ ලබා දීලා තියෙනවා මේ කොරෝනා වෛරස් සත්වය මැත්තේ. ඒ සම්බන්ධව ලැබෙන අලුත් තොරතුරු මොනවාද?
දිලුක්ෂි, යුරෝපා සංගමයේ රටවල් ඔවුන්ගේ සංචාරක කර්මාන්තය නගා හිටවීමේ වැඩපිළිවෙලක් හැටියට ඔවුන් මූලික පියවරක් හැටියට රටවල් 15ක් නම් කරා ඒ රටවල් වලින් පැමිණෙන උදවිය කිසිම නිරෝධායනයකට ලක් නොකර යුරෝපා සංගමයේ රටවල් වලට ඇතුල් වෙන්නට උනට අවසර ලබා දෙන්න. ඒකට ඔස්ට්‍රේලියානු පුරවැසියනුත් මේකට ඇතුළත් කරලා තියෙනවා. අනෙකුත් රටවල් තමයි ඇල්ජීරියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානේ, මොන්ටිනීග්‍රෝ, මොරොක්කෝ, නවසීලන්තය, රුවන්ඩා, සර්බියා, එතකොට දකුණු කොරියාව, තායිලන්තය, ටියුනීසියාව, උරුගුවේ සහ චීනය. චීනය පිළිබඳව යම්කිසි සීමාවකට පනවල තමයි මේක කරලා තියෙන්නේ. ඔවුන් කියා සිටින්නේ චීනයත් යුරෝපා සංගමයේ රටවල් වල පුරවැසියන්ට නිරෝධායනයක් නැතිව චීනයට එන්නට ඉඩකඩ දෙනවා නම් චීන ජාතිකයන්ටත් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම සැලකීමට යුරෝපා සංගමය එකඟයි කියලා. ඉතින් මේ රටවල් 15 සම්බන්ධයෙන් මේ 15 එන පුරවැසියන්ට කිසිම නිරෝධායනයකට ලක් නොවී යුරෝපා සංගමයේ සංචාරයකට යන්න ඉඩ කඩ සකස් කළා තියෙනවා. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වුණා ශ්‍රී ලාංකීය පුරවැසියන්ටත් යුරෝපා සංගමයේ රටවලට ඇතුළු වෙන්න ඉඩ දෙයි කියලා. නමුත් ඒ අවකාශය තවම ලැබිලා නැහැ. නමුත් ලංකාවේ සිටින යුරෝපා තානාපතිවරෙන් කියලා තියෙන්නේ ශ්‍රී ලංකාව කරපු ඉල්ලීම ගැනත් ඔවුන් ඉදිරියේදී සලකා බලනවායි කියලා.
ඊළඟට මම දැනගන්නට කැමති ඉන්දියාව සම්බන්ධව. මොකද අපි පසුගිය සතියේදී සාකච්ඡාවට ලක් කළා ඉන්දියාවේ මේ කොරෝනා වෛරස් වැප්තිය සීක්‍රෙන් වැඩි වීගෙන යන දකුණු ආසියාතික කලාපයේ රටක් විදිහට හඳුනාගෙන තියෙනවා කියලා. ඉන්දියාවේ තත්ත්වය කොහොමද මේ වෙනකොට වාර්තාවන්නේ?
දිලුක්ෂි, ඉන්දියාවේ රෝගය බොහොම ප්‍රබල ලෙස දැන් ප්‍රධාන නගරවල පැතිර යාම සිද්ධ වෙනවා. ඇත්තට මේ වෙනකොට 106කට අධික පිරිසක් මේ වෙනකොට ඉන්දියාවේ ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම 15,000කට වඩා පිරිසක් ජීවිතක්ෂරත්පත් වෙලා තියෙනවා. නමුත් ඉන්දියාවේ ලොකුම බය තිබුණේ දිලුක්ෂි මුම්බායි නගරේ තියෙන ධාරාවි කියන පැල්පත් ප්‍රදේශයේ. මේක ඇත්තටම ලෝකේ විශාලතම පැල්පත හැටියට, එහෙම නැත්නම් මේ අපි කියන මේ මුඩුක්කුව හැටියට හඳුන්වනවා. මෙතන 10,00,000ක විතර පිරිසක් ජීවත් වෙනවායි කියලා විශ්වාස කරනවා. ඒකම මේ පැල්පත් තුල රෝගය ඉතාමත්ම වේගයෙන් පැතිරේ කියන බියක් තිබුණා. නමුත් ඉන්දිය බලධාරීන් ගත්ත ක්‍රියාමාර්ග නිසා මේ පැල්පත් ප්‍රදේශයේ, ධාරාවි ප්‍රදේශයේ රෝගයේ පැතිරීම සෑහෙන දුරට පාලනය කරලා ඒ මරණ සංඛ්‍යාව 82%කට ඕනට සීමා කරන්න හැකිවලා තියෙනවා. මුම්බායි නගරයේ පමණක් මේ වෙනකොට 4,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කොරෝනා වෛරසය නිසා. ඒකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔවුන් නව තාක්ෂණය පාවිච්චි කරලා තියුණා, ඩ්‍රෝන් පාවිච්චි කරලා තියුණා ඒ ප්‍රදේශයේ ජනතාවගේ ගමන් බිමන් සීමා කරන්න. ඒ වගේම ආරාවි ප්‍රදේශයේ ඉතාමත්ම ඉන්දියාවේ වෙන කොහෙවත් නොවන ආකාරයට මේ PCR පරීක්ෂණ කරලා රෝගීන් හඳුනාගෙන ඒ අය ඉක්මනින්ම වෙන් කරලා ඒ අයට ප්‍රතිකාර කරන වැඩපිළිවෙළ නිසා ඇත්තටම මේ ඉන්දියාවේ කොරෝනා මැඩ පැවැත්මේ සාර්ථකම ස්ථානයේ බවට ධාරාවි ඒ ප්‍රදේශයේ පත් වෙලා තිබුණා කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදියට.
අපි මීළඟට හොංකොං පාලන කලාපයේ ඇතිවල තියෙන සුවිශේෂී තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. අපි මීට කලුත් මේ විශේෂාංගයෙන් ඔබට තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කලාපයක් පාලන කලාපයක් බවට පත් වෙලා තිබුණු හොංකොං රාජ්‍ය 1997 දී නැවත වතාවක් චීනයට බහර දීම සිද්ධ කළා. ඉතින් එතෙන් පටන් ටිකෙන් ටික මේ උත්සන්න වෙමින් එන අර්බුදවල ප්‍රතිඵල තමයි දැන් මේ අපිට දකින්නට ලැබෙන්නේ. චීනය විසින් හොංකොං කලාපයට අලුත් ආරක්ෂක නීති හඳුන්වා දුන්නා. මොකද හොංකොං කලාපය චීනයට නැවතත් බාර දීමේදී එය ස්වාධීන පාලනයක් යටතේ පවත්වා ගත යුතුයි කියන කොන්දේසි මත බ්‍රිතාන්‍ය විසින් මේ චීනයට ලබා දීලා තියෙන්නේ, බහර දීලා තියෙන්නේ කියන කාරණාව මීට කලින් අපි පැහැදිලිව සාකච්ඡා කළා මේ විශේෂාංගයෙන්. චීනය විසින් මේ හොංකොං රාජ්‍යයට බලපාන අරින් මේ පනවල තියෙන අලුත් ආරක්ෂක නීති සම්බන්ධයෙන් තියෙන උද්ඝෝෂණ පිළිබඳව මේ වෙනකොට අපිට වාර්තා වෙන අලුත් තොරතුරු මොනවාද?
දිලුක්ෂි, මේක ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රතික්‍රියාවක්. එහෙම නැත්නම් අපි දකිනවා ජාත්‍යන්තරව මේ චීනය ගත්තා වූ පියවරට විරුද්ධව ලොකු ප්‍රතික්‍රියාවක් බ්‍රිතාන්‍යය වගේම අනෙකුත් රටවල් මේ වෙනකොට ආරම්භ තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ විදිහට චීනය ඒ තමන්ගේ අලුත් ආරක්ෂක නීති ක්‍රියාත්මක කරොත් ඒක මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලබා දීලා තියෙන ඒ පොරොන්දු කඩවීමක් කියලා. චීනය ප්‍රකාශ කරලා තිබුණේ එක රටක්, නමුත් ක්‍රම දෙකක් හැටියට හොංකොං පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ චීනය මහා චීනයේ තියෙන ආණ්ඩු ක්‍රමයට, එහෙම නැත්නම් ඒ තියෙන නීති පටිපාටියට වෙනස් විදිහකට හොංකොං ජනතාවට වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලබා දෙන්න තමයි පොරොන්දු වෙලා තිබුණේ. නමුත් මේ අලුත් නීති තුලින් හොංකොං සහ මහා චීනය එකම රටක් එකම නීතියක් හැටියට ගෙන එන ක්‍රියාදාමයක් හැටියට හඳුන්වලා මේ වෙනකොට බ්‍රිතාන්‍ය ප්‍රකාශයට පත් කරලා තියෙනවා මිලියන ගණනක හොංකොං පුරවැසියන්ට ඔවුන්ට ඉතාමත්ම ඉක්මනින් බ්‍රිතාන්‍ය පුරවැසි ලබා ගැනීමට, එමත් නැත්නම් බ්‍රිතාන්‍යයේ ජීවත් වීමට අයිතිය ලබා දීමට කටයුතු කරනවා කියලා. දැනටමත් හොංකොං නුවර පදිංචි වෙලා ඉන්න BNO, එහෙම නැත්නම් බ්‍රිටිෂ් නැෂනල් ඕවර්සීස් ඇටියට හඳුන්වන ඒ පුද්ගලයන්ට අවුරුදු 5ක වගේ කෙටි කාලයක් තුළදී බ්‍රිතාන්‍ය පුරවැසි පුරවැසිකම ලබා දෙන ආකාරයේ අලුත් නීති සම්පාදනය කරන්න, අලුත් වැඩපිළිවෙලක් දියත් කරන්න බ්‍රිතාන්‍ය එකඟ වෙලා තියෙනවා. ඒ එක්කම ඇමරිකා එක්සත් ජනපදයක් මේ වෙනකොට චීනයට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඔවුන් මේ ආකාරයට හොංකොං පුරවැසියන්ගේ ඒ අයිතිවාසිකම් කප්පාදු කිරීමට කටයුතු කරොත් චීනයේ ඉහළ පෙළ නිලධාරීන් සහ දේශපාලඥයන්ට ඇමරිකාවට ඇතුළත් වීම තහනම් කරන්න, ඒ වගේ දරුණු වැඩපිළිවෙලකුත් ආරම්භ කරන්නට ඔවුන් කටයුතු කරනවායි කියලා.
ඔව්, අපිට මේ අවස්ථාවේදී සඳහන් කිරීමක් කරන්න පුළුවන් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ අවධානයත් යොමු වෙලා තියෙනවා හොංකොං වාසීන්ට සේෆ් හෙවන් එකක්, ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරන්න මේ රටත් ඔස්ට්‍රේලියාවත්. ඉතින් ඒ අනුව ඉදිරියේදී හොංකොං වාසීන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙසින් මෙහි ජීවත් වීමට අවකාශ සලසා දීමේ යම් වැඩපිළිවෙලක් පිළිබඳව අලුත් තොරතුරුත් අපිට අහන්නට ලැබේවි. අද සාකච්ඡාවේ අවසාන කාරණාව විදිහට මම අවධානයට ලක් කරන්න කැමති යමල් අපි පසුගිය සතියේදී සාකච්ඡා කරපු කාරණාවේ ඈඳුතු කාරණාවක්. ඒ තමයි අපේ ශ්‍රාවකයන්ට මතක ඇති අපි කරුණු හෙළිදරව් කිරීමක් කළා පාකිස්තානු ගුවන් සේවයට සම්බන්ධව විශේෂිත කාරණාවක්. ඔවුන්ගේ ජාත්‍යන්තර ගුවන් සේවයේ නියමුවන් ඇතුළු ගුවන් නියමුවන් 860 ගණනකින් 200 ගණනක්ම මේ ව්‍යාජ ගුවන් බලපත්‍ර සහිතව ධාවනයේ යෙදෙන ගුවන් නියමුවන් බවට හෙළිදරව් වීම මේක සමස්ත ලෝකයේම කැළඹීමකට පත්වන සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. දැන් එහි ප්‍රතිඵලයක් අපිට වාර්තා වෙනවා යුරෝපා සංගමයෙන්. අපි වැඩිදුර තොරතුරු දැනගන්න කැමති ඒ සම්බන්ධව ඔබෙන්.
යුරෝපීය සංගමය ප්‍රකාශයට පත් කරා ඔවුන් මාස 6ක් යනතුරු පාකිස්තාන් ගුවන් සේවයේ ගුවන් යානාවලට යුරෝපීය ගුවන් පතයට ඇතුල් වීම තහනම් කරනවායි කියලා. මේ තහනමට හේතුව තමයි දෙදොස්සි මීට කලින් දැන් මාසයකට විතර උඩදී පාකිස්තානයේ සිදුවෙච්ච ගුවන් අනතුරේදී ඒ ගුවන් නියමුවන්ගේ වැරද්ද නිසා මේ ගුවන් අනතුර සිද්ධ වුණයි කියලා ඒ මූලික පරීක්ෂණයේදී අනාවරණය කරගත්තා. ඒ අනාවරණයත් එක්කලා තවත් කාරණයක් මතු වුණා. පාකිස්තානයේ දැනට සිටින ගුවන් නියමුවන් 860 දෙනාගෙන් 262ක්ම හොර ලයිසන් ලබාගත්තු අය කියලා. එතකොට මේ හොර ලයිසන් ලබාගත්තු ගුවන් නියමුවන් 262න් 141ක්ම පාකිස්තාන් ගුවන් සේවයේ දැනට සක්‍රීය සේවයේ ඉන්න ගුවන් නියමුවන්. ඉතින් මෙවැනි විශාල ගුවන් නියමුවන් සංඛ්‍යාවක් සිටින ගුවන් සමාගමක ගුවන් යාන තමන්ගේ ගුවන් පතයට ඇතුල්වීම තහනම් කිරීමට තමයි යුරෝපා සංගමයේ, ඒ කියනවා මේ ඒවියේෂන් සේෆ්ටි ඒජන්සි එක ඈසා කියන ආයතනය ප්‍රකාශයට පත් කරේ. ඔවුන් මාස 6ක් දැන් කල් දීලා තියෙනවා පාකිස්තාන් බලධාරීන්ට තමන්ගේ ගුවන් නියමුවන්ගේ තියෙන ඒ බලපත්‍රය අලුත් කරලා පරීක්ෂණ වලට ඔවුන් මුහුණ දීලා ඒවායින් සමත් වෙච්ච උදවිය බව ඔප්පු කරන්නට තමයි මේ මාස 6ක කාලය ලබා දෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලය තුළ කිසිම PIA ගුවන් යානයකට යුරෝපා කිසිම යුරෝපා සංගමේ රටකට ඇතුල් වීම තහනම්. නමුත් PIA ගුවන් සමාගම මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා තියෙනවා ඔවුන් මේ තහනමට විරුද්ධව අපලක් ගොනු කරන්නට බලාපොරොත්තු වෙනවයි කියලා.
හොඳයි අමල්, එමනම් ස්තුතිය පළ කර සිටිනවා මෙවරත් හෙලෝ වටා විදේශ විත්ති සමාලෝචනයට අලුත්තරතුරු එකතු කරන්නට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි එමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.